සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික ගුවන් විදුලි වැඩසටහන යටතේ තවත් එක් අධ්‍යාපනික සත්කාරීය වැඩසටහනකට තමයි අපි මේ දායකත්වයේ සපයන්නේ. අපි අද බලමු අපි කලින් ඔගලන්ට එක සාකච්ඡා කළා ව්‍යාපාර පරිසරය සම්බන්ධව. ඒ සම්බන්ධව තව එක කොටසක් ඉතිරි වෙලා තියෙනවා ගෝලීය පරිසරය. ගෝලීය පරිසරයත් එක්ක ගෝලීය පරිසරය හා ව්‍යාපාර කටයුතු කියන කොටස සම්බන්ධව අද අවධානය යොමු කරන්න කැමතියි. දැන් අපි බලමු දුවේ පුතේ, ගෝලීය කිව්වම අපිට නිරන්තරයෙන් එන වචනයක් තමයි ගෝලීයකරණය. ගෝලීයකරණය කියලා කියන්නේ මොකද්ද? ගෝලීයකරණය කියලා කියන්නේ ලෝකයේ රටවල් අතර ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය බැඳීම. මේ නිර්වචනය හොඳට මතක තියාගන්න. මේක නිරන්තර විභාග ප්‍රශ්න පත්‍රවල මේ වාක්‍ය මේ විදිහටම ඔගොල්ලන්ගෙන් අහලා තියෙනවා. ගෝලීයකරණය කියන්නේ මොකද්ද? ලෝකයේ රටවල් අතර ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය බැඳීම. එතකොට මේ ගෝලීයකරණය නිසා මොකද වෙලා තියෙන්නේ? අපිට තියෙන දේශ සීමා, එහෙම නැත්නම් වෙනත් සම්බාධක වලින් තොරව ලෝකයේ රටවල් අතර ව්‍යාපාර කටයුතු නිදහසේ කරන්න හැකියාව ලැබිලා තියෙනවා. එතකොට තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ දියුණුව නිසා තමයි අද මේ මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ මොකද විද්‍යුත් තාක්ෂණයෙන් තමයි අද සියලුම ව්‍යාපාරික කටයුතු කරනු ලබන්නේ. දේශ සීමා හරහා මිනිසුන් අතර පැවති දුරස්ථභාවය අද නැහැ. එතකොට භාණ්ඩ හා සේවා, ඒ වගේම ශ්‍රමය, ප්‍රාග්ධනය ආදිය බාධාවකින් තොරව රටවල් අතර හුවමාරු වෙනෝ දකින්න පුළුවන්. දැන් චීනය වගේ රටකින් අතිනවීන සපත්තු නිෂ්පාදනය සඳහා යන්ත්‍රයක් ලංකාවට ගෙනාවොත් දැන් පවතින කෝවිඩ් තත්ත්වය මත දේශ සීමා හරහා අපට යන්න බෑ. ඒ සම්බන්ධව විශේෂඥයෝ ගෙන්වන්න බෑ. කොහොමද ඒකේ ක්‍රියාත්මක වීම සම්බන්ධව, යන්ත්‍රය ක්‍රියා කරන අන්දම සම්බන්ධව කොහොමද අද සොයා බලන්නේ? තාක්ෂණය හරහා. තාක්ෂණය ඔස්සේ, අන්තර්ජාලය ඔස්සේ මොකද කොහොමද මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න කියන සම්පූර්ණ පාඨමාලාව චීනයේ ඉඳන් ලංකාවට ගෙන එන්නේ මෙන්න මේ ගෝලීයකරණය නිසා. එබැවින් ගෝලීය පරිසරයේ තියෙන මේ විවිධ සාධක, ඒ වගේම වෙනස්වීම් අපේ දේශීය ව්‍යාපාරවලටත් හිතකර වගේම අහිතකර ලෙස බලපාන්න පුළුවන්.
එතකොට මේ ගෝලීය පරිසරය නිසා අපේ ව්‍යාපාරවලට, ඒ කියන්නේ දේශීය ව්‍යාපාරවලට ගොඩක් යහපත් බලපෑම් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ හිතකර බලපෑම් ඇති වෙලා තියෙනවා. එකක් තමයි අපේ දේශීය ව්‍යාපාර සඳහා මේ ගෝලීය පරිසරයේ යහපත් බලපෑමක් ලෙස නවීන තාක්ෂණය ලබාගත හැකිවීම. ඒ අනුව තාක්ෂණය භාවිතා කරලා, ඒ කියන්නේ පරිගණක හා මෘදුකාංගාශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කළ හැකිවීම තුළ වඩාත් ඵලදායීත්ව හා කාර්යක්ෂම නිෂ්පාදිතයක් බිහි කිරීමේ හැකියාව දේශීය ව්‍යාපාරවලට හැකියාව ලැබිලා තියෙනවා. දෙවැනි ලක්ෂණය තමයි ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය දේශීය ව්‍යාපාරවලට ලබා ගන්න පුළුවන් මේ ගෝලීයකරණයත් හේතුවෙන්. ඒ අනුව ගුණත්වයෙන් වැඩි අමුද්‍රව්‍ය පහසු මිලට අඛණ්ඩව ඇනෝම් ලබා ගැනීමේ හැකියාව දේශීය ව්‍යාපාරිකයාට ලැබිලා තියෙනවා. තවත් හිතකර ලක්ෂණයක් තමයි කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබාගත හැකිවීම. යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් ශ්‍රමය භාවිතා කරනවාට වඩා ඉක්මනින් හා ඵලදායීව, වඩා කාර්යක්ෂම, ගුණත්වයෙන් යුක්ත නිෂ්පාදිතයක් බිහි කරන්න දේශීය ව්‍යාපාරිකයාට පුළුවන්. විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගලා ඒමත් මේ ගෝලීය පරිසරය නිසා ඇති වුණු තවත් හිතකර බලපෑමක්. ඒ තුළ විදේශීය ආයෝජන, විදේශීය පුහුණු ශ්‍රමය, කළමනාකරණ හා ශිල්පීය දැනුම විදේශයෙන් අපේ දේශීය නිෂ්පාදිකයින් දිරිගන්වන්න දේශීය නිෂ්පාදිත සඳහා ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. තවත් එක් හිතකර බලපෑමක් ලෙස දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශීය වෙළඳපොළ ලබාගත හැකිවීම දක්වන්න පුළුවන්. ඕනෑම ව්‍යාපාරිකයෙකුගේ අරමුණ තමයි තම නිෂ්පාදිතය සඳහා හොඳ වෙළඳපොළක්, විශාල වෙළඳපොළක් ලබා ගැනීම. ඉතින් මේ අපේ දේශීය භාණ්ඩ සඳහා විදේශීය වෙළඳපොළත් ලැබෙනවා කියන්නේ අපේ දේශීය ව්‍යාපාරිකයින් දිරිගන්වන තියෙන හොඳම දෙයක්. ඒ තුළ දේශීය කර්මාන්ත දියුණු කරගැනීමේ හැකියාවත් අපිට ලැබෙනවා. මෙන්න මේ යහපත් එහෙම නැත්තම් හිතකර බලපෑම් ගෝලීය පරිසරය නිසා, ගෝලීය කරණය නිසා වර්තමාන දේශීය ව්‍යාපාරවලට ලැබිලා තියෙනවා.
ඔව් දුවේ පුතේ, අපි දැන් බලමු දේශීය ව්‍යාපාර සඳහා ඔබ මේ දක්වා සමන් දුන්නේ හිතකර බලපෑම්. දැන් අපි බලමු දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන අහිතකර බලපෑම් මොනවද කියලා. ඕනම හිතකර බලපෑම් තියෙනා වගේම ඕනම කටයුත්තකට අහිතකර බලපෑම්නුත් තියෙනවා. අපි බලමු කොහොමද මේ අහිතකර බලපෑම් ජය ගන්න ඕන කියලා. පළවෙනි අහිතකර බලපෑම තමයි දැඩි තරඟකාරීත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබ දන්නෝ එකම එක හා සමාන නිෂ්පාදිත ඕන තරම් දේශීයවත් තියෙනවා. ඒ වගේ මේකට ගෝලීයවත් ආවම දැඩි තරඟයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක ව්‍යාපාරිකයා මුහුණ දෙන අහිතකර බලපෑමක්. තවත් අහිතකර බලපෑමක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන් දුවේ පුතේ, දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී යාම. මොකද ගෝලීයව රැකියා අවස්ථා ඕනතරම් විමසිල්ලට ලක් කළ අවස්ථා උදා වෙනවා. ඒ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න අපේ දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී යනවා. ඒක අපිට ගොඩාක් අහිතකරව බලපානෝ අපේ ව්‍යාපාර දියුණුව කෙරෙහි. තවත් ලක්ෂණයක් තමයි, තවත් අහිතකර බලපෑමක් තමයි දුවේ පුතේ, දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වීම. මොකද දේශීය නිෂ්පාදකයා දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන හෝ ගෝලීයව ලබාගෙන බොහොම මහන්සියෙන් නිෂ්පාදනය කරන භාණ්ඩය මිලාධික වෙන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්නේ, ඊට වඩා ඒහා සමාන නිෂ්පාදිතයක් ඊට වඩා ගොඩාක් අඩු මිලට වෙළඳපොළේ තියෙන්න පුළුවන්. එතකොට දේශීය ව්‍යාපාරවලට මොකද වෙන්නේ, දේශීය ව්‍යාපාර අස්ථාවර වෙනවා. ඕනතරම් බාණ්ඩ වෙළඳපොළේ ඒහා සමාන අඩු මිලට ගන්න තියෙනකොට දේශීය ව්‍යාපාර කඩා වැටෙනවා. ඒකත් ගෝලීය පරිසරයෙන් අපේ දේශීය ව්‍යාපාරවලට සිද්ධ වෙන අහිතකර බලපෑමක් කියලා කියන්න පුළුවන්. තවත් එකක් තමයි දුවේ පුතේ, දේශීය සංස්කෘතියේ අයහපත් වෙනස්කම් ඇතිවීම. ඔබ දන්නවා දේශීය අනන්‍යතාවය, දේශීයත්වය අපිටම උරුම වෙච්ච දෙයක් තියෙන්නේ. එතකොට මේ වයින් වෙනස් වෙලා පාරිභෝජන රටා, සිතුම් පැතුම් රටා, ආකල්ප වෙනස් කරගෙන සංස්කෘතියේ අයහපත් පැතිකඩවල් දකින්නට ලැබෙනවා. මේක ලැබෙන්නේ මේ ගෝලීය පරිසරයෙන් සිදුවන අහිතකර බලපෑමක් විදියට.
ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපෑම් ඇති කරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාව ව්‍යාපාර පරිසරය කියලා අපි මේ පාඩම තුලින් දැන් හඳුනාගෙන ඉවරයි. ඉතින් අපි දැන් බලමු ඇයි මේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරන්න ඕන, මොකද්ද මේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමෙන් ව්‍යාපාරිකයාට තියෙන වැදගත්කම කියලා. ඉහතින් සඳහන් කළ සෑම අභ්‍යන්තර හා බාහිර සාධකයක්ම යහපත් හෝ අයහපත් බලපෑම් ව්‍යාපාරවලට ඇති කරනවා. හොඳ දේවල් වගේම නරක දේවලුත් මේ ව්‍යාපාර පරිසර සාධකවලින් ව්‍යාපාරවලට ලැබෙනවා. ඒ නිසා ව්‍යාපාරයේ සාර්ථකත්වයට හා ඉදිරි පැවැත්ම ස්ථාවර කරගන්න නම් ව්‍යාපාරිකයන් විදිහට හැම වෙලාවකම, හැම අවස්ථාවකම මේ පරිසර තත්ත්වයන් පිළිබඳ හොඳ අවධානයෙන් ඉඳලා හඳුනා ගැනීම සිදු කරන්න ඕන. එහෙම නැති වුණොත් මේ පරිසරයට හරියට අනුගත වෙන්න නොහැකි වුණොත් අපේ ව්‍යාපාර පැවැත්ම අස්ථාවර වෙන්න පුළුවන්. අපි ව්‍යාපාර පරිසරය යටතේ ව්‍යාපාර පරිසර වර්ග දෙකක් හඳුනාගත්තා. අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය. මේ අභ්‍යන්තර හා බාහිර පරිසරය වෙන වෙනම අධ්‍යයනය තුළින් අපිට වෙන වෙනම යහපත් හා අයහපත් ප්‍රතිඵල හඳුනා ගන්න පුළුවන්. අපි මුලින්ම බලමු අපි ළඟම ඉන්න පරිසරය. අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීම තුළින් මොනවද අපිට හඳුනා ගන්න පුළුවන් කියලා. ව්‍යාපාරයේ ඇතුලේ තියෙන හොඳ දේවල් අපි ඒකට කියනවා ශක්තීන් කියලා. ඒ වගේම අපේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන නරක දේවල් ඒවට අපි කියනවා දුර්වලතා කියලා. මේ ශක්තියන් හා දුර්වලතා අපිට අපේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය එහෙම නැත්නම් ව්‍යාපාරයේ ඇතුල් පරිසරය අධ්‍යයනය කිරීම තුළින් හඳුනා ගන්න පුළුවන්. අපි මුලින්ම බලමු අපේ ව්‍යාපාරයක තියෙන ශක්තියන් මොනවද කියලා.
ඔව් දුවේ පුතේ, ව්‍යාපාරයක මොනවද ශක්තියන්? දැන් ඔයගොල්ලෝ දන්නෝ ව්‍යාපාරයේ ඉන්නවනේ ඇල්මැති පාර්ශව, ඒගොල්ලගේ ශක්තියන් අපි බලනවා. ඒ වගේ තමයි ව්‍යාපාරයක ප්‍රධානම ශක්තියක් තමයි ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම. ප්‍රාග්ධනය යොදන්නේ අයිතිකරු. එතකොට ව්‍යාපාරයක ශක්තියක් තමයි ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම. ඒක එක නිදසුණක්. එතකොට මේ ප්‍රාග්ධනයක් ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තියෙන්නේ කොහෙද? ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරේ. ඒ වගේම තමයි ව්‍යාපාරයේ ඉන්නවා කළමනාකරුවෝ. මේ කළමනාකරුවන්ගේ අත්දැකීම් ඉතාම වැදගත් වෙනෝ ව්‍යාපාරයකට. මොකද ව්‍යාපාර සම්බන්ධ ව්‍යාපාරය වර්ධනය කරන්න, නිෂ්පාදනය වේගවත් කරන්න, අලවිය වැඩි කරගන්න, ගබඩා පහසුකම් වැඩි කරගන්න, මේ වගේ දේවල් සඳහා විවිධ වූ කළමනාකරුවන් ව්‍යාපාරයක ඉන්නෝ. නිෂ්පාදන කළමනාකරු, අලවි කළමනාකරු, මෙහෙයුම් කළමනාකරු වගේ කළමනාකරුවන්. එතකොට මේ හැම ව්‍යාපාරයක් තුල තියෙන මේ විවිධ ක්ෂේත්‍රවල ඉන්න විවිධ කළමනාකරුවන්ට හොඳ අත්දැකීම් තියෙනවා නම් එයාලට පුළුවන් නිෂ්පාදනය වේගවත් කරගන්න, තීරණ තීන්දු තීරණ ඉක්මනට ක්‍රියාත්මක කරන්න, වෙළඳපොලේ අලවි පිරිවැටුම වැඩි කරගන්න, ඒ වගේ හැකියාවන් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙන්නේ කළමනාකරුවන්ගේ අත්දැකීම මත. තවත් ශක්තියක් තමයි දුවේ පුතේ ව්‍යාපාරයේ ඉන්න අභ්‍යන්තර පරිසරයේ සේවකයෝ. එතකොට මේ සේවකයන්ට තියෙන විශේෂිත දැනුම, කැපවීම මේ ව්‍යාපාරයට ශක්තිය. මම නිරන්තරව සඳහන් කරනවා ඕනම ක්ෂේත්‍රයක කම්කරුවාගේ සිට ඉහළ කළමනාකරණය දක්වා ව්‍යාපාරවල රැකියා බිහි වෙලා තියෙන්නේ ඒ ඒ සේවකයින්ගේ හැකියා දක්ෂතාවලින් ප්‍රයෝජන ගන්න. ඒ කියන්නේ සේවකයන්ට ඒ ඒ අංශය සම්බන්ධ විශේෂිත දැනුම තියෙනවා. මේ දැනුම කැපවීම ඉහළ නම් අන්න ව්‍යාපාරයට ඉතාම ශක්තියක්. නිෂ්පාදනය වේගවත් කරගන්න පුළුවන්, අලවිය වර්ධනය කරගන්න පුළුවන්, අඛණ්ඩව සේවය කාර්යක්ෂමව සඵලදායීව කරගෙන ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. අන්න ඒ නිසා සේවකයන්ගේ විශේෂිත දැනුම හා කැපවීමත් මෙතෙන්දි ව්‍යාපාරයක ශක්තියක් විදියට අපිට ගන්න පුළුවන්. ඒ වගේම තවත් ශක්තියක් තමයි දුවේ පුතේ සුවිශේෂී නිෂ්පාදන ක්‍රම. අපි බලනවා නිෂ්පාදනයක් කොහොමද කරන්නේ, තාක්ෂණය යොදාගෙන නැත්තම් අත්හුරු ක්‍රමයට. අද අත්හුරු ක්‍රමයට වඩා තාක්ෂණය ගොඩාක් යොදා ගන්නවා. එතකොට අත්හුරු ක්‍රමය යොදාගෙන නිෂ්පාදනය කරන සුවිශේෂී නිෂ්පාදන ක්‍රම තියෙන තැන් තියෙනවා, තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන ඒවා තියෙනවා. එතකොට වේගවත්ව එක නිෂ්පාදිතයක් පමණක් නිෂ්පාදනය කරන ක්‍රම තියෙනවා. අලිය බීම සමාගම වගේ ගත්තාම එක සමාන නිෂ්පාදනයක් එක දිගට අඛණ්ඩව කරගෙන යනවා. එතකොට ඒ වගේ සුවිශේෂී නිෂ්පාදන ක්‍රම ව්‍යාපාරයකට ශක්තියක් වෙනවා. ඒ වගේම තමයි තවත් ශක්තියක් තමයි පිළිගත් සන්නම් නාමයක් තිබීම. ඔබ හොඳට දන්නෝ වෙළඳපොලේ ඕනම භාණ්ඩයක් අඳුරගන්න සන්නම් නාමයක් තියෙනවා. එතකොට ප්‍රසිද්ධ ප්‍රබල සන්නම් නාමයක් තියෙන භාණ්ඩ අපි මිලදී ගන්න කැමති. ඒකට රුචිකත්වයක් තියෙනවා, සමාජ තත්ත්වයක් බලනවා. ඒගොල්ල බලනවා අපි ගන්න මිලදී ගන්න ඒ පිළිගත් සන්නම් නාමයක් තියෙන භාණ්ඩ. සමහර සන්නම් නාම තියෙනවා එච්චර පිළිගැනීමක් නැහැ. ඒ නිසා පිළිගත් සන්නම් නාමයක් තිබීමත් ව්‍යාපාරයකට ශක්තියක් විදියට සඳහන් කරන්න පුළුවන්.
ඒ වගේම තමයි අභ්‍යන්තර පරිසරයේ අධ්‍යයනයෙන් අපිට ව්‍යාපාරයේ ඇතුලේ අපේ ඇතුලේ තියෙන දුර්වලතා අයහපත් දේ හඳුනා ගන්නත් පුළුවන්. එක් දුර්වලතාවක් තමයි අයිතිකරුගේ මූල ශක්තිය ප්‍රමාණවත් නොවීම. ඒ කියන්නේ ප්‍රාග්ධනය. ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නැති වුණොත් අපිට ව්‍යාපාරයේ පවත්වාගෙන යන්න මුදල් අප සතුව නොමැති වෙනවා. අන්නේ අවස්ථාවේ අපේ ව්‍යාපාරයේ පැවැත්ම අස්ථාවර වෙන්න පුළුවන්. දෙවනි දුර්වලතාවය තමයි පුහුණු සේවකීන්ගේ හිඟය. ව්‍යාපාරකාරය මෙහෙවන්නන් තමයි අපි සේවකීන් කියලා හඳුනා ගන්නේ. සේවකීන්ගේ සුලභතාව වගේම ඔවුන්ගේ පුහුණුව හා දැනුම නිෂ්පාදන ක්‍රියාවලියට ඉතාමත් වැදගත් වෙනවා. නුපුහුණු ශ්‍රමිකීන් සේවයට බඳවා ගැනීම තුළ ඵලදායිතාව අඩු වෙන්න පුළුවන් වගේම නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වෙන්නත් පුළුවන්. ඒ හඳන් උපුහුණු ශ්‍රමිකයින් අපිට ව්‍යාපාරයකට දුර්වලතාවයක් වෙනවා. තුන්වෙනි දුර්වලතාවය තමයි තාක්ෂණික දැනුම යාවත් කාලීන නොවීම. වර්තමානයේ ගොඩක් ව්‍යාපාර කටයුතු කරන්නේ නව තාක්ෂණයත් සමග. අලෙවිය, නිෂ්පාදනය, ප්‍රචාරණය වගේ ගොඩක් දේවල් වලට වර්තමාන ව්‍යාපාරමේ තාක්ෂණය භාවිතා කරනවා. ඉතින් මේ නව තාක්ෂණයට හුරු විය නොහැකි වුවොත් තරඟයට සාර්ථකව මුහුණ දිය නොහැකි වීම තුළ අසාර්ථක වීමේ සම්භාවිතාවක් ව්‍යාපාරයට තියෙනවා. ඒ වගේම නව තාක්ෂණයේ නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ සඳහා අතුරු ක්‍රමය වැනි ක්‍රම භාවිතා කිරීම තුළ අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වීම, ඵලදායිතාව අඩු වීම, කාර්යක්ෂමතාව අඩු වීම වගේ කරුණු වලටත් ව්‍යාපාරවලට මූණ පාන්න වෙනවා. හතරවෙනි දුර්වලතාවය තමයි සේවකීන්ගේ අයහපත් ආකල්ප. ව්‍යාපාර ආයතනයක් ගත්තොත් ඇතුළේ ඉන්න සේවකීන් කියන්නේ ව්‍යාපාර ආයතනයකට ඉතාමත් වැදගත් සම්පතක්. මොකද නිෂ්පාදන කාර්ය මෙහෙවන වැදගත්ම සාධකය තමයි මේ සේවකීන් කියලා කියන්නේ. ඉතින් මේ සේවකීන් තම රැකියාවට තෘප්තිමත් නොවීම තුළ ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීම, මන්දගාමී වීම, කාර්යක්ෂමතාව අඩු වීම, නිසි කලට වේලාවට අපිට ඇනෝම් ලබා දීමට නොහැකි වීම වගේ අසාර්ථකත්වවලට මූණ පාන්න වෙනවා. පස්වෙනි දුර්වලතාවය තමයි ව්‍යාපාරයේ භූගෝලීය පිහිටීම නුසුදුසු වීම. අපි සිදු කරන ව්‍යාපාරයට අනුව භූගෝලීය පිහිටීම සුදුසු වුණොත් තමයි අපිට ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. අපිට අපද්‍රව්‍ය ටික නිසි ලෙස බැහැර කරන්න විදිහක් නැත්නම්, අපේ ව්‍යාපාරයේ ශබ්ද අධික නම්, පරිසර දූෂණයක් සිදු වෙනවා නම්, ඒ තුළ අපිට ප්‍රජාවගෙන් ඍණ බාහිරතා ඇති වෙලා දුර්වලතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි දුර්වලතාවම කරගන්න අපි සෑම වෙලාවකම ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීම තුළ කටයුතු කරන්න වෙනවා.
හොඳයි. මෙච්චර වෙලා සාකච්ඡා කළේ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ දකින්න තියෙන ශක්තීන් හා දුර්වලතා. දැන් දුවේ පුතේ අපි බලමු කොහොමද ව්‍යාපාරයක බාහිර පරිසර අධ්‍යයනය කිරීම තුළින් එම ව්‍යාපාරවලට ඇතිවන අවස්ථා හා තර්ජන හඳුනාගන්නේ කියලා. මෙතෙන්දි මතක තියාගන්න ඕන ව්‍යාපාරයක බාහිර පරිසරය අපි අධ්‍යයනය කළා. අවස්ථා හා තර්ජන හඳුනාගන්න අපිට පුළුවන්. ඒ වගේම තමයි ඒ අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමටත් තර්ජන සඳහා සාර්ථකව මුහුණ දීමටත් මතක තියාගන්න ඕන. අපි බලමු මෙතෙන්දි ව්‍යාපාරයකට ඇති අවස්ථා සඳහා මොනවද නිදසුන් කියලා. එක අවස්ථාවක් තමයි පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් වීම. දැන් මේ දිනවල පවතින කෝවිඩ් තත්ත්වයත් එක්ක පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් වෙලා. ඒක අවස්ථාවක්. විවිධ ව්‍යාපාරිකයෝ විවිධ නිෂ්පාදනද වෙළඳපොළට එනවා. ඒ මොකද පාරිභෝගිකයන්ගේ ජීවන රටාවද වෙනස් වෙච්ච නිසා. තවත් අවස්ථාවක් විදියට ගන්න පුළුවන් ව්‍යාපාරයකට බාහිර පරිසර අධ්‍යයනයේ රජයේ විසින් අඩු පොලි ණය ක්‍රම හඳුන්වා දීම. ඒකත් ව්‍යාපාරයකට අවස්ථාවක්. දැන් මේ දිනවලත් අඩු පොලි ණය ක්‍රම ක්‍රියාත්මක වෙනවා. ඒක ව්‍යාපාරවලට විශාල අවස්ථාවක් වෙනවා. තවත් අවස්ථාවක් තමයි ව්‍යාපාර සඳහා බදු සහන ලබා දීම. රජයක් විසින් මොකද කරන්නේ? ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු දියුණු කර ගැනීම සඳහා බදු සහන ලබා දෙනවා. ඊළඟට තව අවස්ථාවක් තමයි ව්‍යාපාරයකට නව නගර නිර්මාණය. ඒක ඉතාම වැදගත්. නව නගර නිර්මාණයේදී විශාල නගර නිර්මාණය වෙන්නේ. එතකොට විවිධ ව්‍යාපාරිකයෝ ඒ තැන්වල ව්‍යාපාර කටයුතු කරන්න උත්සාහ කරනවා. එතකොට ඒකත් ව්‍යාපාරවලට හොඳ අවස්ථාවක්. තවත් අවස්ථාවක් තමයි අධිවේගී මාර්ග ඉදිකිරීම. අද ඔබ දන්නවා දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ මහනුවර අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ආදී වශයෙන් අධිවේගී මාර්ග ඉදිකරනවා. මේවා ඉදිකරනකොට සැපයුම්කරුවන්ට තමන්ගේ අමුද්‍රව්‍ය සපයන්න, ව්‍යාපාරිකයන්ට තම භාණ්ඩ අලෙවි කරන්න ඉතාම වේගයෙන් පහසුවෙන් කරගන්න අවස්ථාවක් වෙලා තියෙනවා. ඒ අනුව මේ කාරණා ටික අපි ගන්න පුළුවන් ව්‍යාපාරයකට ඇති අවස්ථා සඳහා නිදසුන් ලෙස.
ව්‍යාපාරයකට පවතින අවස්ථා, ඒ කියන්නේ හොඳ දේවල් වගේම මේ බාහිර පරිසරය නිසා ව්‍යාපාරයකට විවිධ තර්ජනවලටත් මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා සෑම විටම මේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීම තුළින් මේ තර්ජන මොනවාද, ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ව්‍යාපාරිකයා නිරන්තර අවධානයෙන් ඉන්න වෙන්න වෙනවා. පළවෙනි තර්ජනය තමයි ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පැනවීම. වෙළඳ කලාප හා වෙළඳ ගිවිසුම් මගින් තමයි අපි අපේ ජාත්‍යන්තරික ව්‍යාපාරික ගනුදෙනු බහුලව සිදු කරන්නේ. මෙලෙස සම්බාධක පැනවීම තුළ භාණ්ඩ මිලට ගැනීමේ හා විකිණීමේ තර්ජනවලට ව්‍යාපාරිකයාට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ බාහිර පරිසරයෙන් එන විශාලම තර්ජනයක් තමයි තරඟකරුවන් බිහිවීම. ඒ කියල කියන්නේ අපේ භාණ්ඩයට සමාන නිෂ්පාදිතයක් බිහි කරන තවත් ව්‍යාපාරික ආයතන. ඉතින් මේ තරඟකරුවන් බිහිවීම තුළ, තරඟකරුවන් වැඩිවීම තුළ අපිට ඔවුන් එක්ක තරඟයක් දෙන්න වෙනවා අපේ ව්‍යාපාරයේ රඳා පැවැත්ම ස්ථාවර කරගන්න නම්. එහෙනම් ඒක අපේ ව්‍යාපාරයට තර්ජනයක්. මොකද අපි හැම වෙලේ මේගොල්ලන්ගේ භාණ්ඩවල මිල කොහොමද, ගුණත්වය කොහොමද, බෙදා හැරීම් අලවියෙන් පසු සේවා වගේ දේවල් පිළිබඳ අපි නිරන්තර අවධානයෙන් ඉන්න වෙනවා. තුන්වෙනි තර්ජනය තමයි ස්වභාවික ආපදා. මේක අපි නොසිතන බලාපොරොත්තු නොවන තර්ජනයක්. ගම් වතුර, නාය යාම්, සුළුසුලන් වැනි ස්වභාවික ආපදාවලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ තුළ අපේ නිෂ්පාදනය අපි නොසිතූ වෙලාවක නතර කරන්න සිද්ධ වෙනවා. හතරවෙනි තර්ජනයේ විදිහට නව තාක්ෂණ ක්‍රම සඳහා අනුගත වීම දුෂ්කර වීම දක්වන්න පුළුවන්. වර්තමානයේ බොහෝ ව්‍යාපාර මේ තාක්ෂණ ක්‍රම සඳහා ක්‍රමත් එක්ක එකතු වෙලා යන නිසා නව තාක්ෂණය අපිට වැළඳ ගන්න බැරි වුණොත් අපේ ව්‍යාපාරයේ පැවැත්ම අස්ථාවර වෙන්න පුළුවන්. මොකද වර්තමාන පාරිභෝගිකයාත් ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා ඔවුනොත් බහුලව පෙළඹෙන්නේ තාක්ෂණයත් එක්ක යන්න. ඉතින් මේ තාක්ෂණයත් එක්ක අපිට එකතු වෙන්න බැරි වුණොත් අපේ ව්‍යාපාරවල පැවැත්ම වලට ඒක අසාර්ථකත්වයක් වෙන්න පුළුවන්.
දක්ෂ ව්‍යාපාරිකයෝ දුවේ පුතේ නිරන්තරයෙන්ම මොකද්ද කරන්නේ? තම ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය පිළිබඳ අවධානයෙන් ඉන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕන. ඔබත් කවදාහරි විභව ආයෝජකයෙක් වෙයි, අනාගත ව්‍යාපාරිකයෙක් වෙයි. ඒ නිසා ඔබටත් මේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජනවලට මුහුණ දෙන්න වෙයි. ඒ අනුව දක්ෂ ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ? මේ අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය පිළිබඳ මනා අවබෝධයෙන් ඉන්නවා. ව්‍යාපාර පරිසරයේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවන ශක්තීන් හා අවස්ථා ව්‍යාපාරයේ වර්ධනය සඳහා යොදා ගන්නවා. එතකොට ඔබ මීට ඉහතදී අපි සාකච්ඡා කළ ශක්තීන් මොනවද, ඒ වගේම අවස්ථා මොනවද, අන්න ඒවා ව්‍යාපාරයේ මොහොකටද යොදාගන්නේ? වර්ධනය සඳහා. ඒ වගේම තමයි දුර්වලතා හා තර්ජනවලට ව්‍යාපාරිකයෝ මුහුණ දෙනවා. මුහුණ දීලා එයාලා ඒවා මැඩ පවත්වමින් ව්‍යාපාරයේ අනාගතය සුරක්ෂිත කරන්න සුදුසු පියවර ව්‍යාපාරිකයෝ අනුගමනය කරනවා. මේ අනුව අපි දූල පුතාලට ගෙනාවේ 10 ශ්‍රේණියට අදාළ දෙවන පාඩම ව්‍යාපාර පරිසරය. මේ අනුව රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික ගුවන් විදුලි වැඩසටහන යටතේ තවත් එක් සත්කාර වැඩසටහනක් තමයි මේ නිමා කළේ. මේ සඳහා අපිට දායකත්වය ලබා දුන්නු අපේ ගුරුවරු තමයි මහේෂා දමයන්ති ගමලත්ගේ ගාශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලය ගාල්ල, ආර්.ඒ.කේ. සචිනී මදුෂිකා ගා ඕපාත මහාවිද්‍යාලය ගාල්ල, ව්‍යාපාර හා ගිනුම් කරන විෂය ගෙන ආ ගුරුවරු වන අප ව්‍යාපාර සංවිධාන කියන තුන්වන පාඩම රැගෙන ලබන සතියේ හමුවනතෙන් එතෙක් ආයුබෝවන්.